ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද මේ මාසේ 9 වෙනිදා ගිවි යන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් ද අවධානය යොමු කරමින් අදත් මවුබිමින් පුවත් විශේෂාංගයයි මේ ආරම්භ වෙන්නේ. මෙවර පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයත් සමග ආණ්ඩුව ජයග්‍රහණය කළ ආසන පිළිබඳව සිතමින් ආණ්ඩුවේ ස්ථාවරයත් විපක්ෂයේ එක්ව ගත්තට පස්සේ බහුතර මන්ත්‍රී ධුර හිමිවන පළාත් පාලන ආයතන පිළිබඳ අවධානය යොමු කරමින් සමග ජනබල වේගය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂත් විවිධ අදහස් ඉදිරිපත් කරන්නට වුණා. ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජනබල වේගය QA පළාත් පාලන ආයතනවල ප්‍රතිඵලයේ කුමක් වුවත් ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම් සමග එකතු වෙලා සංධානගත වෙලා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න කටයුතු කරන්නේ නැහැ කියලා මේ ගැන අදහස් පළ කරපු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා.
ජනතා ප්‍රතික්ෂේප කරපු පක්ෂ ටිකක් තියෙනවනේ. සමුජ ජන බල වේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය. අපි කිසිසේත්ම මේ පක්ෂත් එකතු වෙලා අවුල් ගාලා මේ සභාව පිහිටවන්නේ නැහැ. නමුත් සමහර තැන්වල අපි දන්න ඔය ස්වාධීන ඉල්ලපු අය ඉන්නවා. ඒ නිසා එවැනි අය අපේ පාලනට උදව් කරන්න කැමති ඉදිරිපත් වෙනවා නම් අපි කැමති ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න යන්න. එහෙම තමයි අපිට මේ සභාව පිහිටවන්න තියෙන්නේ.
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමග ජන බල වේගයත් ඒ පිළිබඳව අදහස් පළ කළා. ආණ්ඩුවට වඩා විපක්ෂයේ දේශපාලන පක්ෂවල ඡන්ද ප්‍රතිශතය ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා සමග ජන බල වේගය සඳහන් කළා. ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩු වෙලා එය කොයි ආකාරයෙන්ද තමන් භාවිතයට ගන්න කියන කාරණයත් රංජිත් මද්දුම බණ්ඩාර සමග ජන බල වේගයේ මහලේකම්වරයා අදහස් පළ කරමින් කරුණු කිව්වා.
මහමැතිවරණයේ 62% මේ JVP MPP රජය ඡන්ද ලබා ගන්න තියෙනවා. 62% ප්‍රතිශතය මේ පළාත් පාලන මැතිවරණයේ උඩ 43%කට බහැලා තියෙනවා. ඒ වගේම සමගි ජන බල වේගයේ 17% පහුගිය මැතිවරණේ අපි ගත්තා. මහමැතිවරණයේ 22% දැන්ට අපි ප්‍රතිශතය අරන් තියෙනවා. අපි වගේම විපක්ෂයේ සියලු පක්ෂ තමන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩි කරගෙන තියෙනවා. ඒ කියන්නේ විපක්ෂයේ ලැබූ ජයග්‍රහණය.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ආණ්ඩුව ජනමතය කියවා ගැනීම වඩා වැදගත් කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරුණු දක්වමින් සඳහන් කළා.
අද පැහැදිලිවම ආණ්ඩුවට සැලැස්මක් නැති බව, වැඩපිළිවෙලක් නැති බව ඔප්පු වෙලා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න දැන්වත් මැදිහත් වෙන මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජනතාවගේ මතය ජනවරම කියවගන්න. ඒ ජනවරම 2018/2 සම්බන්ධ කරලා ඇඟ බේර ගත්තොත් අපිට වෙච්ච දෙයමයි ඔබතුමාල්ලත් වෙන්නේ. අපිටත් ඔක වුණා නේ. ඒකයි මම කියන්නේ. අපි මේ වැටිච්ච ආණ්ඩුවක් ගන්න ලෑස්ති වෙන අය නෙවෙයි. ඉතින් මේක සත්භාවයෙන් කිව්වම හිනා වේවි ඉඳලා පස්සේ කියලා කෙඳිරි ගන්න එහෙම එපා.
කොමනත් මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ පළාත් පාලනවල බහුතරය හිමි කරගත් පක්ෂවලට ස්වාධීන කණ්ඩායම්වලට අදාළ ආයතනවලට සභාපතිවරු පත් කරන්න කියලා මැතිවරණ කොමිසම දැනුම් දුන්නා. 50%කට වඩා බහුතර ඡන්ද ප්‍රතිශතයක් ජයග්‍රහණය කරපු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට මේ දැනුම් දීම සිද්ධ කරලා තිබුණා. කාන්තා නියෝජනය පිළිබඳ තීන්දුව කිරීමෙන් පස්සේ පළාත් පාලන ආයතන ඡන්දයෙන් තේරීපත් වුණු සභිකයන්ගේ නාම ලේඛන ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරනවා කියලා මැතිවරණ කොමිසම කිව්වේ. කොමුණත් කාන්තා නියෝජනය පිළිබඳව සභික සංඛ්‍යාව තීන්දුව කිරීමේ ක්‍රියාවලියත් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක් විය යුතුයි කියලත් සඳහන් කළා. කොමුණත් මේ සියලු කටයුතු අවසන් වුණාට පස්සේ 2025 පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වුණු සභික නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. ඒත් එක්කම දැන් පළාත් පාලන ආයතනවල බලය පිහිටන්න විවිධ පක්ෂ උත්සාහ කරමින් ඉන්න වෙලාවේ ආණ්ඩුවේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වුවා. බිමල් රත්නායක අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වේ ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය කරපු පළාත් පාලන ආයතන 267ම සභාව පිහිටුවන්න ජාතික ජනබල වේගයේ කටයුතු කරනවා. කිසියම් සභාවක බලය පිහිටුවන්න මොකක් හරි පාර්ශවයක් මන්ත්‍රීවරුන් මුදලට ලබා ගන්න තැත් කරොතින් ඔවුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා බිමල් රත්නායක ඇමතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් සඳහන් කළා. වියට්නාමේ රාජ්‍ය සංචාරයක නිරත වුණු අනුරකුමාර් දිසානායක ජනාධිපතිවරයා ඡන්දය දවසේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කාල සීමාව ඉවර වෙන්න ටිකක් කලින් ජෙට් යානයකින් වියට්නාමේ ඉඳලා ලංකාවට පැමිණීම පිළිබඳව විවිධ අදහස් පළ වෙලා තිබුණා. හර්ෂණ රාජකරුණා සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ පිළිබඳව කතාබහේදී ප්‍රශ්නයක් පතු කළා. ඊට ආණ්ඩුව නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමතිවරයා විජිත හේරත් පිළිතුරු ලබා දුන්නා. ඔහු කිව්වේ ජනතාවගේ මුදල් වැය කරලා පෞද්ගලික ගුවන් යානයකින් ජනාධිපතිවරයා ලංකාවට ආවේ නැහැ. ඒ සඳහා වියට්නාමේ බෞද්ධ සංගමයෙන් පූර්ණ වියදම දරුවා කියලයි විජිත හේරත් ඇමතිවරයා සඳහන් කළේ.
වියට්නාමේ ජනාධිපතිතුමා රාජතාන්ත්‍රික ගමනකට අපිට ආරාධනා කරේ. ජනාධිපතිතුමත් මමත් අපේ නිලධාරි කීප දෙනෙකුත් ඒකට සහභාගී වුණේ. එකක් එය රාජ්‍ය ආරාධනාවක්. දෙවැනි එක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවය පැවැත්වුණේ වියට්නාමේ. මේ කරුණු දෙකටම තමයි අපිට ආරාධනා කරේ. 6 වෙනිදා උදේ තමයි වෙසක් උත්සවය පැවැත්වුණේ. ඒ විශේෂ ආරාධිත කතාව යොමු කරලා තිබුණේ අපේ ජනාධිපති අනුරුද්ධ සානායක ජනාධිපතිතුමාට. අපි ඇත්තටම එයට දැනුම් දුන්නා 6 වෙනිදා උදේ ඒ කතාව කරලා ලංකාවට ඡන්දෙට එන්න විදියක් නැහැ කියලා. ඒ නිසා අපි ගමනට එන්න අමාරුයි කියන එක කිව්වා. ඊට පස්සේ වියට්නාමේ බෞද්ධ සංගමයෙන් සම්පූර්ණම වියදම දරලා විශේෂ ගුවන් යානයක් අපිට ලෑස්ති කරේ ලංකාවට එන්න. ලංකාවේ කිසිදු සත පහක් ඒ වෙනුවෙන් අපි වේදම් කරලා නැහැ. ඇත්තටම ගත්තොත් අපේ ටිකට් වියදමත් මුළුමනින්ම ඉතුරු වෙනවා. අපි යන්න ටිකට් එක අපේ රජයෙන් අපි දරුවා. එන්න සම්පූර්ණ වියදම දරුවේ වියට්නාමේ බෞද්ධ සංගම. එහෙම නැතුව අපි වේදම් කළා මේ රටේ ජනතාවගේ මුදල් වේදම් කරලා අපි පෞද්ගලික ගුවන් යානාවකින් ආවේ නැහැ.
අවුරුදු 20ක කාලයකට පස්සේ ලෝක බැංකුවේ සභාපතිවරයෙක් ලංකාවට ආවා. ජනාධිපති කාර්යාලයේදී ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අනුරකුමාර් දිසානායක ජනාධිපතිවරයා හමු වෙලා තිබුණා. ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජයග්‍රහණය කරන්න ලෝක බැංකු සමූහයේ සහාය ලබා දෙන්නේ කොහොමද කියලා එහිදී පුළුල් ලෙස සාකච්ඡා වුණායි කියලා තොරතුරු වාර්තා වෙනවා. විවිධ කර්මාන්ත විශේෂයෙන් සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය, ඩිජිටල්කරණය, යටිතල පහසුකම් මේ වගේ ව්‍යාපෘතිවල කෙටිකාලීන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ක්ෂේත්‍ර අඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන්න, ඒ වගේම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරලා තියෙනවා කියලා සඳහන් වෙලා තිබුණා. අලුත් ආයෝජන ලංකාවට ආකර්ෂණය කරගන්න අවශ්‍ය නීති රාමුව සකස් කරන්නත් ලංකාවේ රජය පියවර අරගෙන තියෙනවා. එවිනුවෙන් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල පිළිබඳවත් සාකච්ඡා කරලා තිබුණා. කොමුණත් ලෝක බැංකු සමූහයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර හමුව ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික දැක්ම මත පදනම්ව සිදු වුණා කියලයි තොරතුරු වාර්තා වෙන්නේ. පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තමන්ගේ දුරකාලයේදී ඔහුගේ බලතල බරපතල අන්තමින් නිවැරදි නොවන ආකාරයෙන් යොදා ගැනීම ගැන විමර්ශනය කරලා වාර්තාවක් ලබා දෙන්න පරීක්ෂණ කමිටුවක් පත් කරලා තිබුණා. දේශබන්ධු තෙන්නකෝන් මහතාට මේ 19 වෙනිදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී ඉන්න කියලා දන්වලා තිබෙනවා. ඒ අනුව දේශබන්ධු තෙන්නකෝන් මහතා පරීක්ෂණ කමිටුවේදී පළ කරන අදහස් මත ඔවුන් කුමන තීරණයක් ගනීවිද කියලා අපිට ඉදිරියේදී බලන්න පුළුවන්කම තිබෙනවා. ගෙවෙන සතියන්තයේ තොරතුරු සමග එළමෙන සඳුදා දිනයේ හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.